සද්ධාවන්ත වාසනාවන්ත ගුණවන්ත මිනිතුනේ යම් කිසි පුද්ගලයෙක් සද්ධර්ම ශ්‍රවණය කරන්නට පින් කරලා තියෙනවා නම් ඒක උද්දේත කත පුණ්‍යත පෙර කරන ලද පිනක ඵලයක් හැටියටයි බණහන් ලැබෙන. බණ ඇහුවට මදි මේ පින්වත් ඇත්තෝ බණ අහලා අහන බණ තමන් එක්ක සාකච්ඡා කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ සද්ධර්ම අවබෝධයේ පිණිස මනුෂ්‍යයා තුළ තිබිය යුතු ගුණ තුනක් මතක් කළා. එකක් තමයි බණ අහන්න ඔහුට සුතමේ ඥානය තියෙන්න ඕන. එනම් යමක් අහලා යමක් තේරුම් ගැනීමේ කුසලතාවය මනුෂ්‍ය ජීවිතය තුළ තියෙනවා. මේ සුතමේ ඥානය කියලා කියන්නේ සද්ධර්ම දේශනාවක් කරනකොට පළමුවෙන්ම පුද්ගලයා තුළ බණ ඇහිමේ ශ්‍රද්ධාව තියෙනවා. ඒ ශ්‍රද්ධාවත් එක්කම ප්‍රඥාව දිනු වෙන බව ඔහුට දැනෙන්නේ සුතමේ ඥානය. දෙවෙනි එක තමයි චින්තාමේ ඥානය. චින්තාමේ ඥානය කියලා කියන්නේ අහන බණ තමන්ගේ බුද්ධියෙන් හිතන්න පුළුවන් වෙනවා. තමන් තුල හිතන්න ඕන. ඒකට කිව්වා චින්තාමය ඥානය. සුතමේ ඥානය තිබුණත් චින්තාමය ඥානය තිබුණත් මඟඵල නිවන් අවබෝධ කරගන්න බෑ. ඔහුට තියෙන්න ඕන භාවනාමය ඥානය. එතකොට දුර්ලභව ලබන මනුෂ්‍ය ජීවිතයක් තුළ සද්ධර්ම ශ්‍රවණය කරන්න කලින් පුද්ගලයා තුළ මෙන්න මේ දක්ෂකම තුනම තියෙනවා. සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භාවනාමේ ඥානය. බණ අහන්න ශ්‍රද්ධාවක් තියෙන්න ඕන, ඕනෑකමක් තියෙන්න ඕන. ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් බණ අහන ඇත්තෝ බණ අහලමදි අහන බණ හිතන්න ඕන. තමන් තුළ හිතන්න ඕන. හිතලා භාවනාමය ඥානය කියලා කියන්නේ මොකද්ද? අහගත්තු දේ ජීවිතේ පුරුදු කරන්න ඕන, පාවිච්චි කරන්න ඕන. මේ බණ ඇසීමෙන්, අහන බණ හිතීමෙන්, හිතන බණ ජීවිතේට එදිනෙදා භාවිත කිරීමෙන් ලබන දැනුමෙන් මිනිස්සයා ධර්මයේ ජීවිතේ තුලං කරගන්නවා. එනිසා අපේ රටේ සදැහැති බෞද්ධ දරුවෝ විශේෂයෙන් ගත්තම පරිපූර්ණ ආලෝක සිහදනත් පුංචි අයත් අතීතයේ ඉඳලම බණ අහන්න පෙර පින් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, බුදුන් තරමින් අපේ රටේ බෞද්ධයෝ වගේම අබෞද්ධයෝ බොහෝ සෙයින් බණ අහනවා මේ කාලේ. මම දන්නවා අපි ධර්ම දේශනා කරනකොට සිංහල බෞද්ධයන් විතරක් නෙමෙයි, කතෝලිකයෝ, මුස්ලිම් අය, හින්දු ආගම අදහන අය ඉතාම ආශාවෙන් මේ කාලේ විශේෂයෙන් මේ ගුවන්විදුලි නාලිකාවස්සේ ධර්ම ශ්‍රවණය කරනවා. එතකොට වාසනාවන්ත තුනේ මේ ධර්ම ශ්‍රවණය මිනිසයාට අවශ්‍ය වෙන්නේ ධර්ම ශ්‍රවණයෙන් තමයි මිනිසයා අවිද්‍යාව දුරු කරගන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දේශනා කරපු වටිනා සූත්‍රයක් තියෙනවා. බහලා ඇති වනිතර පාවිච්චි කළ ඇති. ඒකට කියන්නේ පටිච්ච සමුප්පාදය. මේ පටිච්ච සමුප්පාදයේ ගත් කල හාප් සීට් එකක් වෙනගෙන දෙකට නවල නෙමෙයි, ඒක හතරට නැවුවොත් ඒ හතරට නවල ගන්න කඩදාසියත් ලියන්න පුළුවන් තරම් ඉතාම සරල උන්චි සූත්‍රය. මෙන්න මේ පටිච්ච සමුප්පාදයේ බුදුරජාණන් වහන්සේ ඉතාම අගේට මේක මතු කරනවා. සත්‍ය අතමා අවිද්‍යාව. මොකද්ද මහණෙනි මේ අවිද්‍යාව කියලා කියන්නේ? බලන්නක කොච්චර සරලද කියලා. දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය අඥානං. පෙරතර අනුල තාත්තල තරුණ ප්‍රචාරල මේක හොඳට අහගන්න ඕන. දුක්ඛේ අඥානං කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය නොදැනීම කියලා කියන්නේ දුක්ඛේ අඥානං කියන වචනේ තේරුම දුක්ඛ කියලා කියන්නේ දූෂණය. මොකේ දූෂණයද? අපි පාවිච්චි කරන හිතේ දූෂණය. පුද්ගලයාගේ හිත දූෂණය වුණහම තමයි පුද්ගලයා කතා කරන වචන දූෂණය වෙන්නේ. වචන දූෂිත නම් ඒ පුද්ගලයා කරන හැම ක්‍රියාවක්ම දූෂිත ක්‍රියාවක්. එතකොට යම්කිසි පුද්ගලයෙක්ගේ ආගම කුමක් වුවත්, ජාතිය කුමක් වුවත්, වර්ගය, කුලය, ගෝත්‍රය කුමක් වුවත්, සෑම පුද්ගලයෙකුගේම සිත දූෂිත වුණොත්, ඒ දූෂිත සිතක් ඇති පුද්ගලයා කතා කරන හැම වචනයක්ම දූෂිත වචනය. මොනවායින් දූෂිත වෙන්නේ? ඔබ දන්නවා, ඔබේ හිතේට ලෝභයක් ආවොතින් ඒ ලෝභය එන හැම වෙලාවකම හිත දූෂ්‍ය වෙනවා. ලබා ගැනීම ආශාව ඇති වෙනවා. කොහොම හරි ලබා ගන්න ඕන කියලා උපක්‍රම යොදනවා. ඒ ලබා ගන්න කන් ඔබ නොවිසිල්ලෙන් දූෂිත රත් වූ හිතකින්මයි ඔබ ඉන්නේ. එතකොට ද්වේෂය කියන අකුසල මූලයේ හිතට ආවොත් ඒ ද්වේෂය කියන එක හිතට එන හැම වාරයකම දූෂිත හිතක් අපි පාවිච්චි කරනවා. හිතට කේන්තියක් එනකොට සාමාන්‍ය කේන්තිය නිවිලා ඉන්නවා වගේ නෙමෙයි පුද්ගලයා. උගේ හිත රත් වෙච්ච ප්‍රමාණය සමහර මිනිස්සුන්ගේ නම් ගතෙනුත් දැනෙනවා. අතපය වැවුලනවා, තොල්පත වැවුලනවා, ගැහෙනවා. සාමාන්‍යයෙන් එදිනදා ජීවිතයේදී කරන ක්‍රියාවල් වලට වඩා ආවේගශීලී කතා කරන වචනේ, කරන ක්‍රියාව මේ සියල්ලක්ම ආවේගශීලී බවට පත් වෙන්නේ ද්වේෂය කියන එක හිතට ආවහම. එතකොට ලෝභය ඇති වෙන තැන සිත දෝෂ වෙනවා, ද්වේෂය ඇති වෙන තැන සිත දෝෂ වෙනවා, මෝහය රජ වෙන තැන, මෝහයෙන් වැහිලා ගිය තැන ඒ පුද්ගලයා දූෂිත හිතවිලි පහළ කරනවා, දූෂිත වචන කතා කරනවා, දූෂිත ක්‍රියා කරනවා. එතකොට රත්තරන් දිමං කියන්නේ මේ ලෝභයයි ද්වේෂයයි මෝහයයි කියන මේ අකුසල මූල ධර්ම නිසා තමයි දුක්ඛ කියන තැනට මනුෂ්‍යයාගේ හිතපත් වෙන්නේ. මෙන්න මේ ටික තුන් ලෝකයකට අග්‍ර වූ බුද්ධිඵලයක් ගොඩනගාගත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ සාරාංශ කල්පලක්ෂයක් තිස්සේ සිත පිළිබඳම ගවේෂණය කරලා ගවේෂණය කරලා ගවේෂණය කළා. සිතේ සියලු රහස් දැකලායි ලෝකයට ධර්ම දේශනා කළේ. එනිසා තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව අතක්කාවචරයි කියලා කියන්නේ. ඒක තර්ක කරන්න ලෝකෙ කිසි කෙනෙකුට බෑ. ධර්මයේ තර්ක කරන පුද්ගලෙක් මේ ලෝකෙ ඇති වෙන්නේ නෑ. දුක්ඛේ අඥානං කියලා මෙතන සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ යම්කිසි පුද්ගලයෙකුට මිනිසෙක් වෙලා ඉපදුනාට වැඩක් නෑ. උපන් මිනිසයාගේ එදිනෙදා ජීවත් වීමේදී ඔහු සිතන සිතුවිලි, ඔහු කතා කරන වචන, ඔහු කරන ක්‍රියා දූෂිත බව හුදු නොදන්නවනේ. ඒ පුද්ගලයා අසරණෙක් වෙනවා. දැන් බලන්න, ලෝභයෙන් දූෂිත වුණහම ඒ පුද්ගලයා දන්නේ නැත්නම් මම ලෝභයෙන් දැන් කැකෑරෙමින්, කැකෑරෙන ලෝභයක් මගේ හිතේ තියෙනවා කියලා එයා දන්නේ නැත්නම් එයා රජයේ දීපල පවා මංකොල්ල කන්න එයා පෙළඹෙනවා. එයා අසරණයි. ලෝභය කියලා කියන්නේ තමන් වෙතට යමක් ලං කරගන්න එක. එතකොට තමන් වෙතට යමක් ලං කරගන්න හැදෙන හැම වෙලාවකම මේ පුද්ගලයා අනුන් ගැන හිතන්න ඔහුට හිතේ ඉඩක් නැහැ. නිරන්තරයෙන්ම තමන්ටම නම්, තමන්ගේ මල්ලටම නම් යමක් ලැබේවා, තමන්ම රජ වේවා, තමන්ගේ ජීවිතේම පෝෂණය කරගන්න හැකියාව ලැබේවා කියලා හිතන පුද්ගලයා කොයි මොහොතකවත් පරාර්ථකාමී වෙන්නේ නැහැ. ඉතින් ලෝභයෙන්, තෘෂ්ණාවෙන් අධික පුද්ගලයා ජීවත් වෙන හැම මොහොතකම ඔහුගේ සිත දූෂ්‍ය හිතක්. ඔහු කතා කරන වචන දූෂිතයි, ඔහු ක්‍රියා කරන ක්‍රියාවන් දූෂිතයි. විතරම පව් වැඩවලට තමයි ඔහුගේ අත හිත ගත දැත සියල්ලම යොමු වෙන්නේ. මෙන්න මෙතන බුදු පියාණන් වහන්සේ ලෝකයට කතා කරනවා කතමා අවිද්‍යා. මොකද්ද මහණෙනි මේ අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාවෙන් ඇයි මිනිස්සයා අකුසලයට පෙළඹෙන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ දුක්ඛය ඥාන. ඔහුගේ සිත දූෂණය වෙන බව ඔහු දන්නේ නැහැ. දුක්ඛ සමුදය ඥාන. දුක්ඛ සමුදය අඥානං කියන්නේ බලන්න මේ වචනවල සරලකම. යම් කිසි කෙනෙකුට තමන්ගේ සිත දූෂණය වෙන බව දන්නේ නැත්නම් ඔහු දූෂණය වෙන්න හේතුව දකින්නෙත් නැහැ. තමන්ගේ හිත දූෂ්‍ය වෙලා කියන එක දන්නේ නැත්නම් එයා ඒකට හේතු උනේ මොකද්ද කියලා එයාට තේරෙන්නේ නැහැ. ආසරණ ඒ දූෂිත බවෙන් මිදෙන විදිහ දන්නේත් නැහැ. ඒ දුකෙන් නිදහස් වෙන ක්‍රමෝපායන් හිතන්න ඔහු පෙළඹෙන්නේත් නැහැ. එතකොට අපි යම්කිසි පුද්ගලයෙකුට ඔහු වැරදි කාරයා කියලා හෝ නිවැරදි කාරයා කියලා අපට ඇඟිල්ල දික් කරලා චෝදනා කරන්න ඉඩක් නැහැ. ඇයි? මනුෂ්‍යයා එදිනෙදා ජීවිතයේදී කටයුතු කරන්නේ ඔහුගේ දැනුමේ ප්‍රමාණයට අනුව. ඒ දැනුමේ ප්‍රමාණයට අනුව කටයුතු කරනකොට එක්කෙනෙක් කරන දෙයට තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න කිසිම හේතුවක් නැහැ. මොකද යම්කිසි කෙනෙක් කුසල ධම්මා කරන්නේ ඔහුගේ දැනුම අනුව, අකුසල ධම්මා කියන එක පාවිච්චි කරන්නේ ඒ පුද්ගලයාගේ දැනුමට අනුව. බුදු පියාණන් වහන්සේ කොයි වෙලාවකවත් පුද්ගලයාට චෝදනා කළේ නැහැ. උන්වහන්සේ දැනගත්තා පුද්ගලයාගේ දෝෂය නෙමෙයි තියෙන්නේ, පුද්ගලයාගේ දැනීමේ දෝෂය තියෙන්නේ. දුක්ඛ අඥානං කියලා කිව්වේකද? ඔහු ඔහුගේ සිත ක්‍රියාත්මක වෙන ආකාරය දන්නේ නැත්තම්, චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැත්තම්, චතුරාර්ය සත්‍ය පිළිබඳ දැනීමක් නැත්තම් ඒ පුද්ගලයා හැම මොහොතකම අකුසල ආරම්මණයකමයි සිත පවත්තන්. තත්ත කතමා අවිද්‍යාපච්චය සංඛාරා කියන මේ බුද්ධ වචනේ තෝරන තැන බුදුරජාණන් වහන්සේ ලස්සනට මේ අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥාන. යම්කිසි පුද්ගලයෙක් දුක ගැන දන්නවා නම් දුකට හේතුව ඔහු දන්නවා. දුකට හේතුව ඔහු දන්නවා නම් දුකින් නිදහස් වෙන්නත් ඔහු දන්නවා. දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා යම්කිසි කෙනෙකුට හිතට දැනෙනවා නම් ඔය කොයි මොහොතකවත් දුක් ඇති වෙන දේවල් කරන්නේ. දුකෙන් නිදහස් වීම සඳහා ඔහු පාවිච්චි කළ යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ඔහු පාවිච්චි කරන්නේ. එතකොට සම්මාදිට්ඨිය ඥානවන්තයා නිරන්තරයෙන්ම කොයි ලෝකෙ කොතනක ඉපදුනා, ඔහුගේ ආගම, ජාතිය, කුලය, ගෝත්‍රය කෙසේ වෙතත් ඔහු සම්මාදිට්ඨියෙන් නම් හිතන්නේ, සම්මාදිට්ඨියෙන් නම් කතා කරන්නේ, සම්මාදිට්ඨියෙන් නම් ක්‍රියා කරන්නේ, ඔහු කොතනකවත් වරදක් පාපයක් කරන්නේ. ඇයි? පාපය කරන විට පාපයට අයිති විපාකය කරත්රෝදේ වගේ සංසාරය පුරාම එන බව ඔහු දන්නවා. ඔහු පිනක් කරන්නේ, කුසලයම වැඩි දියුණු කරන්නේ ඇයි? කුසල් කරන විට ඥානවන්තයා දන්නවා කුසලයට ලැබෙන සප විපාකය සසර වසන තුරු, නිවන් දකින තුරු ජාති ජාති එවනැල්ල වගේ පිටිපස්සෙන් සැතෙනිනේනෝ. මෙන්න මේ කුසලා කුසල දෙක පිළිබඳ දැනීමක් ලබන්නට නම් අනිවාර්යෙන්ම ඔහු චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය ජීවිතයට සම්බන්ධ කරගන්න පුද්ගලයෝ පමණයි කුසල කුසල දෙක තෝරගන්න, අකුසලයෙන් මිදෙන්න, කුසලයේ පිහිටන්, කුසලයේ වැඩි දියුණු කරගෙන ඔහු මෙලව සැනසෙන, පරලව සැනසෙන, කෙලවර අමහා මහ නිවනින් සැනසෙන ජීවිතයක් ගත කරන්නට ඔහුට වාසනාව ලැබෙන්නේම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. පින්නතුනේ, මට මතක් වෙනවා දවසක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ වරණැස් නුවර වස් කාලයක වැඩ ඉනකොට දවසක් උන්වහන්සේ දහම් දේශනා කරන තැනට ධර්ම සභා මණ්ඩපයට තරුණ රාජකුමාරයෙක් හැමදාම බණ අහන්නේ. ඉතින් බුදුහාමුදුරු ළඟට රජවරු, සිටවරු, මෙපියමතිවරු, බුද්ධිමතුන් වගේම අහිංසක ශ්‍රද්ධාවන්ත අසරණ අය සඳුල් කුලවල අය පවා බණ අහන්න ආවා. එතන ජාති ආගම් කුල ගෝත්‍ර භේදයක් තිබුණේ නැහැ, දුප්පත් පොසත් භේදයක් තිබුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය තේරුම් ගන්න වාසනාව තිබුණු පෙර තින් තිබුණු අය එදා බුදුහාමුදුරන්ගේ බණහන් රැස්කකා පොරකකා බණහන්න ආවා. මේ බණහන්න ආපු සෙනග අතර මේ වැඩිහිටි අය බණ අහන ඉස්සරහටම ඇවිල්ලා මේ ගැතවර රාජකුමාරයා දෑත නළලතට තියාගෙන ඉතාම ගෞරවයෙන් බණ අහනවා. බුදුරජාණන් වහන්සේ බැලුවා මේ ඔක්කොම රජබදු සිටවරු මෙතිමිතවරු වැඩි හිටියෝ ඉස්සරහාම පේළිය ඉඳගෙන බනහද්දී මේ ප්‍රභු පුද්ගලයන්ගේ අතරේ චූටි දරුවෙක් ගැටවර දරුවෙක් දෑත නලලතට තියාගෙන වැඳගෙන ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සමාධිගත හිතකින් බනහන් බුදුරජාණන් වහන්සේ දවස් දෙකක් තුනක් මෙහෙම දැල්ලුවා සතියක් පුරා මේ පිළිබඳ ගවේෂණයෙන් හොදිසි කරනවා බුදුහාමුදුරුවෝ දැක්ක මේ දරුවගේ ශ්‍රද්ධාව අඩු වෙන්නේ ශ්‍රද්ධාව පිරිලා හිතේ තියෙනවා බනහන වෙලාවට දෑත නලලතට තියාගෙන වන්දනා කරගෙන ඇස් දෙක පියාගෙන නිදි කිරන්නේ නැතුව කම්මැලිකම් නැතුව කුසීතකම් නැතුව මේ බන ඇහිීමේදී හොඳ අවධානයක් මේ ගැටවර තරුණයාට තියෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට කතා කරලා ඇහුවා පුතා ඔබ මේ තරම් ලාබාල වයසේ මේ තරම් සමාධිගත හිතකින් මේ ගැඹුරු ධර්මයේ පිළිබඳ අවබෝධයකින් කොහොමද මේ බන අහන්නේ? ඔබට මේ මා කියන දේ දැනෙනවද තේරෙනවද? එතකොට මේ ගැටවර වයසේ දරුවා කිව්වා බුදුරජාණන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේ පැයක් නෙමෙයි දවසක් නෙමෙයි සතියක් ධර්ම දේශනා කළත් ඔබ වහන්සේ කියන හැම වචනයක්ම මට තේරෙනවා. ඒක මට නිවුණු හිතින් අහගෙන ඉන්න තරම් මගේ හිතේ නිවීමක් වෙනවා. මම බොහෝම ආසයි ඔබ වහන්සේ කියන දේ තේරුම් ගන්න. උභහන්සේ පැහැදිලි කළ දෙන ආකාරය හරි පුදුමයි ආශ්චර්යයි. උභහන්සේගේ වචන අහගෙන ඉන්නකොට හිතක් නිවෙනවා ගතක් නිවෙනවා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මම ඒකයි වැඳගෙන ශ්‍රද්ධාවෙන් එක වචනයක්වත් අහක නොයන්ද මේ බණ ටික අහන්. ඇහුවා තනියමද බණ අහන්නේ? එහෙමයි බුදුහාමුදුරනේ. තනියමයි මම බණ අහන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ තවත් ප්‍රශ්නයක් ඇහුවා. ඇයි පුතා දෙමව්පියෝ නැද්ද? එතකොට කිව්වා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ දෙමව්පියෝ ඉන්නවා. මගේ දෙමව්පියෝ තමයි මේ ප්‍රදේශයේ පාලනය කරන රජුලෝ සහ බිසව. බුදුහාමුදුරෝ සන්තෝෂ වුණා රජතුමාගේ දරුවා වෙලත් මේ තරම් ලෞකිකයට පෙරලෙන හිතක් තියෙන රජවරුන්ගේ දරුවව පවා ඒ කාලවල බණ ඇහුවා. අද නම් බොහෝ විට රජවරුන්ගේ දරුවව කොත්ත රොටි ගඩොල්වල තමයි ජීවිතේ පවත්වන්නේ. කැසිනෝ ක්ලබ්වල එහෙම නැත්නම් නයිට් ක්ලබ්වල සමාජ ශාලාවල තමයි බොහෝ විට රජවරුන්ගේ මැතිඅමතුරුන්ගේ දරුවව ඉන්නවයි කියලා අපි අහලා තියෙන පත්තර බැලුවම තියෙනවා. තාත්තගේ ආයුධය අරන් ගිහලා තමයි පුතා සමාජ ශාලාවේ වැඩ පෙන්නන්නේ. තාත්තගේ බලය අරගෙන තමයි පාර යන්නේ. මම මේ මතක් කළේ එදා බුදුරජාණන් වහන්සේ මේ රාජකුමාරයා බණහගෙන ඉන්නුන් දැකලා සතුටු වෙලා බුදුහාමුදුරුව ඇහුවා පුතා මේ දේශනා කරන ධර්මය වාට තේරෙනු. මේ තේරෙන ධර්මය ඔයාගේ ජීවිතයට පාවිච්චි කරනවාද? එතකොට ස්වාමීනි බුදුරජාණන් වහන්සේ හැකිතාක් දුරට ධර්මය පාවිච්චි කරන්න උත්සාහ කරනවා. මෙහෙම බණහන් වෙන තරුණයා දවසක් ඔහුගේ පියතුමා මහ රජුරුව හදිසියෙම කළුරිය කළා. කළුරිය කරනකොට මේ දරුවට යාන්තම් වයස අවුරුදු 20ක් විතර ඇති. ඉතින් මේ රාජකුමාරයාට අවුරුදු 20 විතර වෙනකොට පිය මහ රජුරුව කළුරිය කළා. කළුරිය කරනකොට රාජසභාවේ උපදේශකයෝ නැති ඇමතිවරු අනිත් රාජ්‍ය තන්ත්‍රයට අයිති සියලු දෙනාම ඒකමතිකව තීරණයක් ගත්තා. රජුරුවන්ගේ හැවෑමෙන් රට පාලනය කරන්න රජුරුවන්ගේ පුතා සුදුසුයි. ඒකට හේතුව දැක්වීම මොකද්ද? නිතරම බුදුරජාණන් වහන්සේ ආශ්‍රය කරන බුදුරජාණන් වහන්සේගේ අසුරේ සතුටු කරන ධර්මානුකූල ජීවිතයක් ගත කරන මේ දරුවන්ට රජකම පවරන්න ඕන කියලා හැමෝම රාජාභිෂේකය කළා. මේ දරුවා ළඟ තිබුණා රජකම ලැබුණත් වෙනස් නොවන වාසනා ගුණය. මොකද්ද? රජකම ලැබුණත් බණ අහන්න යන එක නතර කළේ නෑ. රජකම ලැබුණු දවස ඉඳලා ඔතන අපේ පියාගෙන රාජාභරණයෙන් සැරසිලා බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න බණ අහන්න නිතරම යන. ඉතින් මේ විදිහට අවුරුදු 20 ඉඳලා අවුරුදු 12ක් එක දිගටම බණ ඇහුවා මේ රාජකුමාරයා. ඉතින් අවුරුදු 12ක් බණ අහලා දවසක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඒ බරණස ඉසිපතන රාමේදී දහම් දේශනා කරන වෙලාවේදී මේ රාජකුමාරයා එකපාරම ඔහුගේ හිත පසුතැවිල්ලටපත් වෙලා ඔහුට නොදැනුවත්වම ඔහුට ඇඳෙන්න ගත්ත. කොච්චර ඇඳුනද කියනවා නම් ඉකි ගගහනන්න ගත්ත. බලහන් ආපු සෙනග පුදුම වුණා. රාජහබරණේ සරසිලා රාජපුරුෂය වට කරගෙන බුදුරජාණන් වහන්සේගේ ඉස්සරහම ඉන්න මේ රටේ රජුරු ඉකි ගගහ සෙනග මැද අඬනකොට භික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසම කලබලයෙන් බැලුවා මොකද මේ රජුරු එකපාරම බනහා ඉඳලා එකපාරම අඬන්නේ. පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට කතා කරලා ඇහුවා මහරජතුමනි ඔබතුමා මොකද අඬන්නේ? එතකොට මේ තරුණ රාජකුමාරයා අවුරුදු 32ක් විතර වයසැති මේ භද්‍ර යෞවනයේ රාජකුමාරයා ගන්ධලා කියනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට මතක ඇති මම පුංචි කාලේ ඉඳලම බණ අහන්න කැමති. ස්වාමීනි ඔබ වහන්සේට මතක ඇති මම පුංචි කාලේ ඉඳන් මගේ පිය මහ රජුලෝ කළුරිය කළ මුළු මහත් රටේම ජනතාව ඒකමතිකව තීරණය කළා මම රජකමට සුදුසුයි කියලා. බුදුරජාණන් වහන්සේ මම රටේ පාලනය හොඳට කරගෙන යන ජනතාව සුඛිත මුදිත කරන්න මට පුළුවන් සේවය මම නොපිරිහෙලා ජනතාව දිෂ්ඨ කරනවා. බුදුරජාණන් වහන්සේ මේ සියලු සේවාවන් කරන අතර මගේ හිත නිතරම යන්නේ මගේ හිත නිතරම ඇදෙන්නේ ලෞකිකත්වයට වඩා ලෝකෝත්තර ජීවිතයට බණ අහන්න මං ආසයි. රජකම ලැබිලත් බුදුහාමුදුරනේ මං එක දිගටම අවුරුදු 12ක් ඔබ වහන්සේගෙන් බණ අහලා තියෙනවා. මන්නේ ඔබ වහන්සේගෙන් අද බණ ටික අහා ඉන්නකොට මගේ හිතේ ලොකු පසුතැවිල්ලක් ආවා. අවුරුදු 12ක් එක දිගට බණ අහපු මට බණ ඇහිල්ලෙන් මං ලැබුවේ මොනවද? මාත් එක්ක එකමලුවේකට බණ අහපු අය බොහෝ අය මඟඵල නිවන් ලබා ගත්තා. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ මාත් එක්ක බණ අහන්න ආපු බොහෝ අසරණව පවා දුප්පතුන් පවා දැනුමක් නැති අය පවා මඟඵල නිවන් අවබෝධ කරගෙන සදාකාලික සැනසීම ලැබුවා. සියලු කෙලෙසුන් සරහත් භාවයට පත් වුණා. සමහරු අනාගාමී වුණා, සමහරු සකෘදගාමී වුණා, සමහර අය සෝවාන් වුණා. බොහෝ විට බොහෝ විශාල පිරිස් ආර්ය මාර්ගයට යොමු වුණා. බුදුහාමුදුරනේ අවුරුදු 12ක් එක දිගට බණ අහලා අනෙක් සියලු දෙනාත් එක්ක එකට වාඩි වෙලා එක ධර්මශාලාවෙ හිටපු මට ඔබ වහන්සේ කියන දේ අහගෙන ඉන්න පුළුවන් වුණාට මට ඒක තේරුම් ගන්න බැහැ. ඔබ වහන්සේ කියන බණ අහන්න මං හිත ඇතුලෙන් හරි ආසයි. කොච්චර බණ ඇහුවත් ඒක ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතේට මට පාවිච්චි කරගන්න බැහැ. ඒ නිසා මගේ යහළුවන් සියලු දෙනා මඟඵල නිවන් ලබද්දී මට කිසිම ඵලයක් නැහැ බුදුහාඳුරනේ මේ ධර්ම ශ්‍රවණය කරලා. බණ අහපු මට බණෙන් වැඩක් වෙලා නැහැ. මගේ හිතේ ලොකු පසුතැවිල්ලක් තියෙනවා. සංසාරේ මම මොනවාරි අකුසල කර්මයක් කළාද ලොකු පාපයක් කළාද බුදුරජාණන් වහන්සේ මට මේ විදිහට කොච්චර බණ ඇහුවත් බණ තේරෙන්නේ නැති. ඒ ආහන බණ එදිනදා ජීවිතේට මට පාවිච්චි කරගන්න බැරි වෙලා මා අසරණෙක් වෙලා තියෙන්නේ මං මොනවාරි අකුසලයක් කළාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් මේ තරුණ රාජකුමාරයා ඇහුවා. අහනකොට බුදුරජාණන් වහන්සේ රාජකුමාරයා දිහා බලාගෙන ඉඳලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස මැද ඉතාම වටිනා ධර්ම දේශනාවක් සිද්ධ කරනවා. මොකද්ද මේ කර්මය කියලා කියන්නේ? මොකද්ද කර්ම විපාකය කියලා කියන්නේ? මොකද්ද අකුසලය කියන්නේ? මොකද්ද අකුසල විපාකය කියන්නේ? මොකද්ද කුසලය කියන්නේ? මොකද්ද කුසල විපාකය කියන්නේ? මොකද්ද කියලා ඉතාමත්ම ලස්සනට උන්වහන්සේ ගාථා ධර්මයකින් ධර්ම දේශනාවක් කළ මේ රාජකුමාරයාට ඇයි යමක් කමක් වැටහෙන්නේ නැත්තේ? රජෙක් වෙනත් ඇයි අවබෝධයක් නැත්තේ කියන කර්ම විපාකයේ පිළිබඳ උන්වහන්සේ කතා කළා. මේක කතා කළේ ඇයි? ලෝකෙ හැම මනුෂ්‍යයෙකුටම මේක අවශ්‍යයි. දැන් බලන්න සමහර අය ඉන්නවා අම්මා තාත්තා දරුවන්ට උගන්වන්න පුදුම උත්සාහයක් පුදුම කැපවීමක් කරනවා. ලංකාවේ තියෙන ලොකුම පාසල් වලට යවන්න උත්සාහ කරනවා. තියෙන සියලු වියපැහැදම් කරලා දරුවන්ට උගන්වන්න හම්බ කරන හැම සතේම වියදම් කරනවා. කොයිතරම් වියදම් කළත් සමහර දරුවෝ ඉන්නවා කොච්චර වද විඳලා ඉගෙන ගන්න කියලා හැදුවත් ඔහුට ඉගෙන ගන්න බෑ. ඇයට ඉගෙන ගන්න බෑ? සමහරට යන්නේ ලංකාවේ ජනප්‍රියම පාසල්වලට. ලංකාවේ ඉතාම ඉහළම පාසල් වලට තමයි දරුවා යන්නේ. ගියාට ඔහුගේ ඉගෙනීම කරගන්න ඔහුට වාසනාවක් නැහැ, හැකියාවක් නැහැ. දැන් සමහරු ඉන්නවා බලන්න, ලක්ෂ ගණන් වියදම් කළා මඟුලක් කරගෙන විවාහ වෙනවා. අඳින්න රුපියල් 30,000-40,000 දීලා, පාට කරන්න වෙනම ගාණක් දීලා, ගෙදර බල්බ් බැල දාන්න වෙනම ගාණක් දීලා, අවුරුදු ගණනාවක් හම්බ කරපු දේ රුපියල් 107,000ක් වියදම් කරන විශාල මඟුලක් කරගෙන තමන්ගේ මඟුල කරනවා. මේ මඟුල කරගත්තට සමහරු ඉන්නවා විවාහ වෙලා මාස 3 යනකොට දික්කසඳ වෙනවා. ඒ කියන්නේ මොකද? කොයිතරම් උගන්වන්න හැදුවත් ඉගෙන ගන්න වාසනාව නැහැ. කොයිතරම් විපාදම් කළා මඟුල් කෑවත් විවාහය ආරක්ෂා කරගන්න තේරෙන්නේ නැහැ. සමහර ඉන්නවා හොඳ තොගල්ල දැකලා ඇති, විශේෂයෙන් අපේ රත්තරන් තරුණ දරුවෝ මේ ගැන හිතන්නේ. සමහර ඉන්නවා ගෙවල් දොරවල් උගස් තියලා, රත්තරන් රිදී බඩු උගස් තියලා, මෙදර ඉන්න ඉඩම උගසට තියලා, බැංකුවෙන් ණයක් කරගෙන ව්‍යාපාරයක් කරන්න ඕන කියලා සෑහෙන වියදමක් කරලා බිල්ඩින් එකක් පුළියට අරගෙන හදලා හෝ ලොකු බෝඩ් එකක් දාලා ලස්සනට ව්‍යාපාරය පටන් ගන්නවා. ව්‍යාපාරේ පටන් ගත්තට මාස 2-3 යනකොට බංකොලොත් වෙනවා. ව්‍යාපාරයක් කරාට ව්‍යාපාරේ කරගෙන යන්න තීරණය නේ. මෙන්න මේක ලෝකේ මිනිස්සයාට තියෙන එක දුර්වලකමක්. මොකද්ද? කොයිතරම් වාසනාවක් ලැබුණත් සමහරුන්ට ඒ වාසනාව පාවිච්චි කරගන්න පින ඇතිවෙද? මෙන්න මේන්න මේ කර්ම විපාකේ ඇයි යමෙකුට යම් අවබෝධයක් නැතුව උපදින්නේ කියන කර්ම විපාකය බුදුහාමුදුරුවෝ ලස්සනට විග්‍රහ කරනවා මේ කතා වස්තුව එකතු කරගෙන. මේ අපේ අමුල තාත්තලාට රත්තරන් තරුණ පුතාලා දොරට මතක ඇති මං මාතෘකා කළගත්ත ගාථාවේ දා බුදුහාමුදුරුවෝ බරණැසේ ඉඳලා මේක දේශනා කළේ ඒ ඒරකපත්ත කියන රාජකුමාරයා. මේ රාජකුමාරයාගේ නම ඒරකපත්ත. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස දහස් ගාන සදා ඉසිපතනේ මිගදායේ උන්වහන්සේ වැඩ හිටපු මූල ගන්ධ කුටි විහාරේ වාඩි කරවාගෙන ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසට මේ කර්ම විපාකයේ මිනිස්යා පිටුපස්සේ කොහොමද එන්නේ කියන එක ලස්සන විග්‍රහ කරනවා. මේ රූප සම්පත්තියෙන් අගතම්පත්, ධන සම්පත්තියෙන් අගතම්පත්, ඒ වගේම පිරිවර සම්පත්තියෙන් අගතම්පත් මේ හේරකපත් රාජකුමාරයා බුදුරජාණන් වහන්සේගේ ධර්මාසනයේ ළඟම වාඩි කරගෙන ලෝකයාට කතා කරන මහණෙනි, මිනිස්සුනි බලන්න, මේ රාජකුමාරයා එක දිගටම අවුරුදු 12ක් බණ අහන්න ආපු කෙනෙක්. මම පුංචි කාලේ ඉඳලම බණ අහන්න ආසයි. නමුත් අවුරුදු 12ක් රජකම ලැබිලා අවුරුදු 12ක් එක දිගටම බණ අහලත් අද මේ සිනගොඩේ ඉකි ගගහ ඇඳුම් ගෙන තරමට මොහු අසරණ වුණා. ඇයි අසරණ වුණේ? ඔහුගේ අතීතේම ඔහුට මෙනෙහි වෙලා ඔහු තුළම ලොකු පසුතැවිල්ලක්. එන්න අපි හිතමු ඉගෙන ගන්න දරුවේ ඉගෙන ගන්න කාලේ මනමාලකම් කරපු ඉඳලා විභාගේ ලං වෙනකොට පාඩම් කරන්න හැදුවට හරියන්නේ නැහැ. එතකොට කොයිතරම් දුක් මහන්සිලා කොයිතරම් වියපෑදම් කරලා ඉස්කෝලේ ගියත් විභාගේ ෆේල් වුණොත් ඒ පුද්ගලයාට ලොකු පසුතැවිල්ලක් හිතේ තියෙනවා. තමන් රස්සාව කරගෙන ඉන්න ආයතනයේ ඉතාම විශ්වාසයෙන් වසර ගාන ප්‍රස්තාව කරගෙන ඉඳලා තමන් මංගේ තෘෂ්ණාව නිසා හොරකමක් කළොත්, පගාවක් ගත්තොත් මේක අහු වුණොත් එහෙම රස්සාව නැති වෙනවා. රස්සාව නැති වුණාම ඔහු ඕගේ රස්සාව ගැන ලොකු පසුතැවිල්ලක් වෙනවා. ජීවිතයේ මේ පසුතැවිල්ල කියන එක හිතට ආවහම තමයි ඔහුට චතුරාර්ය සත්‍ය වෙහිලා යන්නේ. මේ පසුතැවිල්ලත් එක්ක තමයි සත්‍ය අවබෝධය නැති වෙලා යන්නේ. යම්කිසි පුද්ගලයෙක් තමන්ගේ ජීවිතයේ හැම මොහොතකම තමන්ගේ එදිනෙදා කටයුතු වලදී පසුතැවිල්ලකට ලක් වෙනවා නම් ඒ පසුතැවිල්ල කියන එක හැදෙන්නේ රත්තරන් දෙමව්පියනේ තමන්ගේ අතීතයේ දුර්වලකමක් නිසාමයි. එදා බුදුපියාණන් වහන්සේ දහම් දේශන විට මේ ඒරකපත්ත රාජකුමාරයා අවුරුදු 12ක් බණ අහන්න ඇවිල්ලා ඔහු තුලම සොයන් ඉකිගැසීමකට, සොයන් ඇඳීමකට ඔහු ලක්ුණේ ඔහුට දැනුවත්වම ඔහුගේ අවුරුදු 12ක තිස්සේ බණ ඇහිල්ලෙන් වැඩක් වෙලා නැහැ කියලා හිතිලා. පසුතැවුණා. මාත් එක්ක එකට හිටපු යාළුවා නිවන් දැක්කා. මගේ මිත්‍රයෝ නිවන් දැක්කා. මගේ වැඩිහිටියෝ නිවන් දැක්කා. නමුත් බණ අහපු මට යමක් කමක් පැටහුනේ නැහැ කියන පසුතැවිලා. මෙන්න මේ මොන කර්ම විපාකයක් නිසාද බුදුරජාණන් වහන්සේ මට මේ යමක් කමක් ඇතහෙන්නේ නැත්තේ, යමක් කමක් අවබෝධ වෙන්නේ නැත්තේ කියලා අහවහමයි බුදුහාමුදුරුවෝ මෙන්න මේ මාතෘකාවෙන් ධර්ම දේශනා කළේ. කිච්ඡෝ manuss පටිලාභෝ කිච්ඡං මච්ඡාන ජීවිතං කිච්ඡං සද්ධම්ම සවනං කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ. පතරන් දෙමව්පියනේ, මේ කතන්දරෙත් එක්ක මෙතන ඉඳලා බණ ටික ඔබ ඔබේ උඩුවට ගන්න. දැන් බලන්න සමහර ඇත්තෝ ඉන්න උදාහරණයක් ඇටියට කිව්වොත්, අරක්කු බොන රාරක්කු බොන මිනිස්සයා, සමහර ඇත්තෝ ඉන්නවා පුතා මේක වැරදි මේක කරන්න එපා කියලා කරුණු පහදලා දුන්නාම එයාට ඒ ශෙනෙහිම ඒක අවබෝධ වෙලා ඔව් අතින් වෙච්ච වැරද ඔහු ඒ වෙලෙම නිවැරදි කරගන්න. තව සමහර පුද්ගලයෝ ඉන්නවා තමන්ගේ දුර්වලකම කොයි තරම් පෙන්වලා දුන්නත්, අම්මා පෙන්වලා දුන්නත්, ජාතක කරපු තාත්තා පෙන්වලා දුන්නත්, තමන් අදහන ආගමේ පූජකයා පෙන්වලා දුන්නත්, ගුරුවරයා පෙන්වලා දුන්නත්, සමාජයේ විහිං පෙන්වලා දුන්නත්, තමන්ගේ කල්‍යාණ මිත්‍රයෝ පෙන්වලා දුන්නත්, සමහන්තුන්ගේ වැරදි ඔවුන්ට දැනෙන්නේ නැත්නම් ඔවුන්ට හදාගන්න බැහැ. මෙන්න මෙතන ඇයි මෙහෙම උපදින්නේ? යමෙකුට ෂණිකව යමක් වටහා ගැනීමේ හැකියාව ඇතුව උපදිනවා, තවත් යමෙකුට යමක් වටහා ගැනීමේ ශක්තියක් නැතුව උපදිනවා. මෙන්න මේ කර්ම විපාකය ගැන බුදුහාමුදුරුවෝ හදා මේ හේරකපත්ත රාජකුමාරයා උපමා කරගෙන මේක ලෝකෙට දේශනා කළා. හේරකපත්ත රාජකුමාරයාට අහපු ප්‍රශ්නෙට බුදුහාමුදුරුවෝ ලස්සන උත්තරයක් දෙන්නේ කොහොමද? අතීත කතාවක් එක්ක. රාජකුමාරයාණෙනි, ඔබට සංසාරේ මේ තරම් ලාබාල වයසේ බණහන්න ශ්‍රද්ධාවක් ඇති වෙන්නත්, පුංචි කාලේ ඉඳලා කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන්න වාසනාව ලැබුණෙත්, මේ මිනිස්සුන්ට ඕන කරන ලෞකික සියලු සැප සම්පත් අවුරුදු 20 වෙනකොට ලැබුණේ. බලන්න, තාත්තා මරුණ අවුරුදු 20 වෙනකොට පුතාට උඩ රජකම හම්බුණා. මිනිස්සෙක් හැටියට රජකම හම්බෙනවා කියන්නේ ධනයයි බලයයි නිලයයි තුනම අතටේම. එතකොට ධනයක් තියෙනවා, බලයක් තියෙනවා, ඒ බලයට අයිති නිලයකුත් තියෙනවා. එතකොට මේ නිලයයි බලයයි ධනයයි එකතු වෙන තැනක තමයි අධිරාජයෙක් වෙන්නේ. එයාට ඕනෑම සිතූපතු සියල්ලක්ම කරන්න අයියක් තියෙනවා, ඒ සඳහා වාසනාවකුත් තියෙනවා. මේ තරුණයාට අවුරුදු 20 වෙනකොට මේ තරම් සියලු ලෞකික අයිතිවාසිකම් ලැබලා ඇයි බුදු වදනක් තේරෙන්නේ නැත්තේ? ඇයි හොඳ දෙයක් වැටහෙන්නේ නැත්තේ කියන එක බුදුහාමුදුරුවෝ අතීත කතන්දරයකින් පෙන්නනවා. රාජකුමාරයාණෙනි, ඔබ කරපු පාපයක් තියෙනවා, අකුසලයක් තියෙනවා. බුදුහාමුදුරුවනේ එහෙම ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ මං සංසාරේ මොන අකුසලයක් කළාද මේම යමක් කමක් වැටහෙන්නේ නැති තැනක උප්පත්ති ලැබි. දැන් රජෙක්ුණත් ඇතිවඩක් තියෙනවා යමක් හිතලා කරන්න බැරිනම්. දැන් අපේ රටවල දිහා බැලුවම අපිට හොඳටම පැහැදිලිව පේනවා අපේ රටවල වලට බොහෝ රජවරු ඇති වුණා. ඒ රජවරුන්ගෙන් රටට ජාතියට වැඩක් කරපු රජවරු අතරම රටට ජාතියට වැඩක් නොකරපු රජවරුත් ඉන්නවා. දැන් බැලුවොත් එහෙම අපේ රාජවංශයේ රාජාවලිය දිහා බැලුවොත්, රාජනාමාවලිය දිහා බැලුවොත් අපේ රටේ ඕනෑම පොඩි දරුවෙකුටත් හිතට එක පාරම එන්නේ දුටු ගැමුණු රජුන්. මහා පරාක්‍රම භව රජුලු, සද්ධාතිස්ස රජුලු, මේ වගේ රජවරු කීප දෙනෙක්. ඔය සිය ගානකින් අපිට මතකෙට එන්නේ රජවරු කීප දෙනා. ඒ කවුද? රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ශාසනය වෙනුවෙන්, අදහන ආගම වෙනුවෙන් වැඩක් කරපු අය තමයි මතකෙට එන්නේ. වැඩක් නොකරපු අය මතකෙට එන්නේ. ඒ වගේම එදා බුදුහාමුදුරුවෝ මේ හේරකපත්ත රාජකුමාරයාට කියනවා, රාජකුමාරයා නෙමෙයි, ඔබ සංසාරේ කරපු අකුසල කර්මයක් තියෙනවා. මේ තරුණයා ඇහුවා, මොකද්ද බුදුහාමුදුරනේ? මිනිස් ඔක්කොම කන් ආයගෙන ඇස් දල්වාගෙන මේ කර්ම විපාකය දැන් අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාජකුමාරයාණෙනි, ඔබ මේත ආත්ම ගණනාවකට උඩදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙලා හිටපු කාලෙදී ඔබ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනේ පැවිදි උතුමෙක් වෙලා හිටිය ආන්දරමක් නැහැ. මෙයා පුංචි කාලේ ඉඳලා සාමණේර සීලය අකුරටම ආරක්ෂා කළා. නිදි හිමියෙන් පැවිදි දස සීලය ආරක්ෂා කරගෙන සාමණේර සීලය ආරක්ෂා කරගන්න. ධර්ම විනය හොඳට ඉගෙන ගන්න. සිල්වන්ත ගුණවන්ත පින්වන්ත භික්ෂුන් වහන්සේ නමක්. අවුරුදු 20 දී උපසම්පදා වුණා. උපසම්පදා වෙලා උපසම්පදා භික්ෂුවකට තියෙන කෝටියක් සංවර සීලය. ධර්ම විනය ඉගෙන ගත්ත මේ පුංචි සාමණේරයන් වහන්සේ මේ කෝටියක් සංවර සීලය දිවි හිමියෙන් ආරක්ෂා කරගන්න. චූටිම ශික්ෂාපදයක්වත් කඩන්න නැතුව තමන්ගේ පැවිද්ද සාර්ථක කරගන්න මේ ස්වාමීන් වහන්සේ සියලු ශික්ෂාපද දිවිහිමියෙන් ආරක්ෂා කරගත්තා. ඉතින් කොයි ස්වාමීන් වහන්සේ නමක් වුණත් සිල්වන්ත නම් ගුණවන්ත නම් පින්වන්ත නම් උන්වහන්සේ ඇසුරු කරන දායකයෝ උන්වහන්සේට ධාතු කරඬුවක් ආරක්ෂා කරනවා වගේ රකින්න සූදානම්. අදත් එහෙමයි, එදත් එහෙමයි, හෙටත් එහෙමමයි. ගමේ පන්සලේ පොඩි හාමුදුරු සිල්වන්ත නම් ගමේ පන්සලේ නායක හාමුදුරු සිල්වන්ත නම් මුළු ගමම කැමති නායක හාමුදුරන්ට පොඩි හාමුදුරන්. ඉතින් මේ පොඩි හාමුදුරුව හොඳට සාමණේර සීලය රැකගෙන සිල්වන්ත වුණා. උපසම්පදා සීලය ආරක්ෂා කරගෙන හොඳ සිල්වන්ත භික්ෂුන් වහන්සේ නමක් වුණා. තමන් වහන්සේ විනයදර භික්ෂුවක් විතරක් නෙවෙයි, විනය විතරක් නෙවෙයි රැක්කේ, ධර්මදර භික්ෂුවකුත් වුණා. විනයදර ධර්මදර ගුණයෙන් යුක්ත මේ ස්වාමීන් වහන්සේ නිකං දානිත විතරක් පැවිද්ද පාවිච්චි කළේ නැහැ. පාංශු කුලයට විතරක් පැවිද්ද පාවිච්චි කළේ නැහැ. පින්පත්තර එකතු කරන්න විතරක් මේ ස්වාමීන් වහන්සේ මහනුනේ නැහැ. මේ පොඩි හාමුදුරුවෝ හොඳට සිල් රැකලා ලොකු හාමුදුරුවෝ වුණා. ලොකු හාමුදුරුවෝ හොඳට සිල් ආරක්ෂා කරගෙන අවුරුදු 90ක් විතර එක දිගටම රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මේ සත්‍ය අවබෝධ කරන දෙන චතුරාර්ය සත්‍ය දේශනා කළා. මේ ස්වාමීන් වහන්සේ මිනිසයන්ට මඟඵල නිවන් පිණිස ධර්ම දේශනා කරගෙන යනකොට උන්වහන්සේ දැන් ටිකෙන් ටික වයසට යනවා. වයස අවුරුදු 90ක් විතර වුණා. තමන් වහන්සේ අන් සියලු දෙනාට ධර්ම අවබෝධය කරන විවේකී වෙන්නකොට එක්තරා දුප්පත් ගම්මානයක පිරිසක් ඇවිල්ලා මේ වයස අවුරුදු 90ක් විතර වෙන සිල්ලති ගුණ ඇති පින් ඇති ස්වාමීන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා, නායක හාමුදුරනේ, අවසර ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ රජගෙවල්වල බණ කියලා තියෙනවා, නැති ඇමතිතුරුන්ගේ ගෙවල්වල බණ කියලා තියෙනවා, රටේ ප්‍රභූවරුන්ගේ ගෙවල්වල බණ කියලා තියෙනවා, මුළු මහත් රට පුරාම ධර්ම දේශනා කරලා බොහෝ රටවාසීන් දහම කියමු කරලා තියෙනවා. නායක හාමුදුරනේ, ඔබ වහන්සේ රට පුරාම රජවරු සිටවරු සියලු දෙනාට බණ කිව්වත් අපේ ගමට ඔබ වහන්සේ කවදාකවත් වැඩලා නැහැ. නායක හාමුදුරනේ, අපි කුලහීන මිනිස්සු, අපේ කුලයෙන් පහත් මේ ලෝකේ කවුරුවත් අපි දිහා බලන්නේ, අපිට සලකන්නේ, අපිට උදව් කරන්නේ. අනේ නායක හාමුදුරනේ, ඔබ වහන්සේට බුදු බව ලැබෙයි. ඔබ වහන්සේ අපවත් වෙන්න කලින් අපේ දුප්පත් ගමට ඇවිල්ලා කුලහීන අපටත් මේ සසල දුකින් නිදහස් වෙන්න මඟ කියලා දෙන්න කියලා මේ වයස්ගත ස්වාමීන් වහන්සේට ආරාධනා කරනකොට මේ නායක හාමුදුරුව මේ ආරාධනාව බාරගත්තා. බාරගත්තාම ගමේ මිනිස්සුන්ට හරි සන්තෝෂයි. සාමාන්‍යයෙන් දුප්පත් මිනිස්සු පින්කමක් කරනකොට හරි ශ්‍රද්ධාවන්තයි, හරි ආලෝකයක් තියෙනවා. බලන්න ඔය ගම්වල පන්සල් වලට ගිහින් ඒ පන්සල් වල පින්කම් කරනකොට හරි ආලෝකමත් පින්කම් තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ගමට වඩිනවා කියලා ආරංචි වුණා. ගමේ තරුණයෝ මොකද කළේ? ස්වාමීන් වහන්සේ වයස නිසා වඩම්මෝගෙන යන්න ඇවිල්ලා ආසනේ පුටුව තියෙන පුටුව දෙපැත්තට වුණ ගස් දෙකක් බැඳලා දෝලාවක් හදගෙන නායක හාමුදුරුවෝ දෝලාවෙ තියාගෙන හය හත් දෙනෙක් එකතු වෙලා ස්වාමීන් වහන්සේ කරේ තියාගෙන පිරිත් කිය කියා පෙරහැරක් හදාගෙන බුදුගුණ කිය කියා මේ නායක හාමුදුරුවෝ වැඩමුවා තමන්ගේ කුලහීන ගමට. දැන් ඉතින් ගමට යනකොට මේ යන පාරේ හරහා ගඟක් තියෙනවා. ඉතින් මේ පැත්තෙන් ගඟ අයිනට යන කම මේ නායක හඳුර වඩම්මගෙන ගිහිල්ලා ගඟෙන් බොරුවක් තියලා ගඟෙන් ඉබඩ කරගෙන ආපහු ඉබඩට එක්කාස් කරගෙන වඩම්මගෙන යන්නයි දැන් තියෙන්නේ. මේ තරුණ දරුවන් මේ ස්වාමීන් වහන්සේ තාම ගෞරවයෙන් වඩම්මගෙන ගඟ අයිනට ගෙනහිල්ලා ගඟ අයින පුටුව තියලා අර පාරුවේ ආස්නයක් හදලා නායක හඳුර තරුණයෝ කීප දෙනෙක් අල්ලගෙන උස්සලා ගංගට බස්සල ගංගේ තිබුණු පාරේ තිබුණු ආසනේ ඉඳුවන් හදනකොට නායක හාමුදුරුවෝ මොකද කරන්නේ? වයස වැඩි නිසා අවුරුදු 90ක් විතර ඇති කවුරු ඇල්ලුවත්, ඔය වයසකට කවුරු ඇල්ලුවත් තමනු කොහේ හරි අල්ලන්න හිතෙනවා. මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? ළඟ තියෙන අත්තක් අල්ලගෙන අත වැවුල වැවුල ළඟ තියෙන අත්තක් අල්ලගෙන තමයි ඔරුවට බැස්සේ. පාරවට බැස. පාරවට බහිනකොට ගඟේ අත්තක් අල්ලගෙන ගඟට පාත්තේ අත්ත අල්ලගෙන පාරවට බහිනකොට ඒ අත්තේ තිබුණු කොලයක් කැඩුණා. කොලයක් කැඩෙනකොට මේ නායක හම්බුරු හොඳට විනේ දන්න නිසා ධර්මයේ දන්න නිසා එකපාරම හිතට බයක් ආවා. මං අවුරුදු 90ක් ආරක්ෂා කරපු ශික්ෂාපදයක් මං අතින් කැඩුණානි. ඒ කියන්නේ මොකද? ගහක කොලයක්වත් කඩන්න උපසම්පදා භික්ෂුවකට විනය නීතියෙන් ඉඩක් නැහැ. එහෙමනම් ඉතින් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට තේවතු රබර් වතු පොල් වතු හිතෙන්න කොහොමවත් මිලක් නැහැ. ගහක කොලයක්වත් අයිති නැත්නම් කඩන්න මේ මහා ධනස්කන්ධය භික්ෂුවට අයිති වෙන්න කොහොමවත් මිලක් නැහැ විනය ධර්මයේ අනුව. බලන්න බුද්ධ කාලේ තිබුණු සිරිත් එච්චර සිල් ආරක්ෂා කරනවා. මේ ස්වාමීන් වහන්සේ ගඟට බහිනකොට මර ගහේ තියෙන අත්තේ කොලේ කැඩුනම ස්වාමීන් වහන්සේගේ හිත ඇතුළේ එකපාරම අදහසක් ආවා මං අතින් වරදක් වුණා. කොලයක් කැඩෙන එක මිනිහක් මරණ තරම් පාපයක් නෙමෙයි. නමුත් තමන් ආරක්ෂා මේ තාක්කල් ආරක්ෂා කරගෙන හිටපු ශික්ෂා පදයක් තමන් අතින් කැඩුනම තමන්ම තමයි ඔබ දන්නේ වෙන මිනිස්සු දන්නේ අපි කඩන සිල් අපිමයි දන්නේ. තමන් හරි දේද වැරදි දේද කරන්නේ කියලා ලෝකයා දන්නේ නැහැ. ඕනෑම වරදිකාරයෙකුට සුදනෙක් හැටියට පෙනී හිටින්න පුළුවන්. ඕනෑම සුදනෙකුට දුදනෙක් වගේ ඉන්නත් පුළුවන්. ඒ වගේම නැට තමන් කරන දේ තමන්ගේ හිත දන්නවා. මේ ස්වාමීන් වහන්සේ හිතලා කළා නෙමේ අත්තල්ලගෙන බහිනකොට අත්තේ කොලයක් කරුණා. ගඟෙන් ඒගොඩට ගියා. ඒගොඩට ගිහිල්ලා ඒ පුණ්‍යහීන මිනිස්සු චූටි ආරාමයක් දසන මේ ආරාමයේ ඉඳගෙන ඒවස් කාලය ඇතුළතින් ධර්ම දේශනා කළා, භාවනා කළා. මේ මිනිස්සුන්ට නොයෙක් සාසනික කටයුතු සිද්ධ කළා. හැම වෙලාවකම හිත ඇතුලේ වැඩ කළා මම නැතිව වරදක් වුණා නේද? චූටි ශික්ෂා පදයක් කරනවා නේද? මේක හිතේ වැඩ කර කර ඉන්නකොට බස් තුන් මාසේ තුනම ගෙවන්න හම්බුනේ මාස දෙකක් විතර ගියා. මාස දෙක යද්දී නායක හම්දු වයස වැඩි කමට අපවත්. අවුරුදු 90 ගාන. ඒ ස්වාමීන් වහන්සේ අපවත් වෙනකොට අවුරුදු 90ක් ආරක්ෂා කරපු සිල් නෙමෙයි මතකේත රැඳුනේ අවසාන භාගයේදී සමන් අර කොලයක් කැඩුනා කියන චේතනාව කොලයක් කඩන එක බරපතල අභිසමයක් නෙමෙයි කැඩුවත් නෙමෙයි කැඩුනා නමුත් මං අතින් පැවිද්දට නොගැලපෙන සිදුවීමක් සිදු වුණා කියන දේ නිතරම හිත ඇතුලේ වැඩ කරපු නිසායි අවසාන කාලෙදී උන්වහන්සේට අවුරුදු 90ක් රැකපු ශික්ෂාපද නෙමෙයි මතකිට ආවේ සිල් නෙමෙයි මතක් වුනේ අවසාන කාලේ කොලයක් කැඩුනා කියන ලකුණුගා මේ කොලයක් කැඩුණු අකුසල කර්මයේ ඒක අකුසල කර්මයක් සිහියෙන් වෙච්ච වැඩක් මේක සිහිය තිබුණ නම් ඒක වෙන්නේ නැහැ තමන් මෙතෙක්කල් සිහිනුවණින් මෙදී කටයුතු කළා ශාරීරික දුර්වලකම් සමඟ මානසික දුර්වලකම් නිසා අසිහියට වැටුණා අසිහියෙන් හිටපු නිසා තමයි අත්තේ කොලේ කැඩුනේ ඉතින් මේ කොලේ කැඩුන එකත් එක්ක උන්වහන්සේගේ අවසාන චුති චිත්තය තමයි අකුසල ආරම්භනේ මේ අකුසල ආරම්මණය නිසා උන්වහන්සේ මෙතනින් අපවත් වෙලා ගිහිල්ලා අවීච මහ නරකාදී උප්පත්ති ගත්තා. මේක නම් මේ කියලා දෙන්න හදන්නේ අපේ රටේ ජනතාවට සමහරු දැන දැන පව් කරනවා. සමහරු නොදැන පව් කරනවා. රත්තරන් අම්මේ තාත්තේ තරුණ පුතේ දුවේ අපි දැන දැන පාපයක් කළත් නොදැන පාපයක් කළත් තමන්ගේ මරණ මංචකයේදී ඒ කරන පාපය සිහියට නැගෙනවමයි. තමන් දැනගෙන කුසලයක් කළත් නොදැන කුසලයක් කළත් තමන් කරන කුසලයක් මරණ මංචකයේදී අවසාන චුති චිත්තයේදී තමන්ට මතක තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මිනිසයන්ට අවධාරණය කළේ හිස්ස ගිනි ගත්තෙක් එගිනි නිවන්නා ලෙස කුසලයට පමාවෙන්න එපා. තමන්ගේ ජීවත් වීමේදී වැඩි වැඩියෙන් පින්දහම් කරගෙන තියෙනවා නම් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් තමන්ගේ හිත පිනට යොදවලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කොතනකවත් කියලා නෑ සංනිවේදන් කළම පින් කරපළයි කියලා. ඒක මේ අපේ හාමුදුරුවෝ තමයි අපිට උගන්වලා තියෙන්නේ. අද සල්ලි තියෙන මිනිස්සුන්ට පින්කම් කරන්න පුළුවන් මිසක් දුප්පත් මිනිස්සුන්ට පින්කම් කරන්න බෑ. ඒ කියන්නේ ඒක බුද්ධ ශාසනයයි තියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ පන්සල් හදන එක, චෛත්‍ය හදන එක, බෝගස් හදන එක, බෝගස් වලට රන් වැටවල් දාන එක, ගොඩනැගිලි හදන එක නෙමෙයි. ඒවත් සල්ලි දෙන අයට කරන්න පුළුවන්. ඒවත් කුසල් තමයි. නමුත් අටමහා කුසලෙට අයිතුණාට හිත හදන්න බැරි වුණොත් එහෙම පුළුවන් අසල් වෙනවා. අපිට සල්ලි වේදම් කරලා බිල්ඩින් හදන්න පුළුවන්. සල්ලි වේදම් කරලා හිත හදන්න පුළුවන්. නැහැ. ලෝභයට වැටිච්ච හිත සල්ලි දීලා අලෝභයට හරවන්න බෑ. කේන්තියක් හිත දාවම කේන්තිය නිවන්න සල්ලි වලින් පුළුවන්. නේපල වලින් පුළුවන්ද උගත්කම් වලින් පුළුවන්ද එහෙමද දැන් සමහරව දැකලා තියෙනවද බැලුවාම උගත්කම් උපාධි සහතික කීපයක් තියෙනවා පාරේ කෑ ගහන්නේ යක්ෂෙක් වගේ යක්ෂණියෙක් වගේ තමන්ගේ කාර්යාලය තුල හැසිරෙන්නේ යක්ෂෙක් වගේ යක්ෂණියෙක් වගේ බැලුවාම ඩබල් PhD එකකුත් තියෙනවා උපාධි සහතික කීපෙකුත් තියෙනවා ලංකාව විතර නෙවෙයි පිටරට සහතිකක් තියෙනවා එහම කතා කරන්න ගියාම සිරිසනෙක් වගේ යක්ෂෙක් වගේ යක්ෂණියෙක් වගේ ඒ මොකද පුද්ගලයාගේ වරදක් නෙමේ පුද්ගලයාගේ හිත හඳුනන්න බැරි වෙන තන ඕගුගත් සමයට යනවා ධනවත් සමයට යනවා මේ ස්වාමීන් වහන්සේ කොලේ කැඩිච්ච එක අවසාන චුති චීත්තයට මතක් කළා විචි මහා නරකාදී උප්පත්ති එක කල්ප ගණන් මෙහෙම දීර්ඝ කාලයක් සතර අපා ජීවිතවල ගත කරලා ගත කරලා කාශ්‍යප බුද්ධ ශාසනයෙන් පස්සේ ඊළඟ මනුෂ්‍යාත්මයක් ලැබුවේ අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගෞතම බුද්ධ ශාසනය උපත්ති ගත්තේ කොතනද රජපෞලක එකම දරුවෙක් වෙන. ඒ මොකද අවුරුදු 90ක් සිල් ආරක්ෂා කරපු එකේ සීලයේ විපාකයක් හැටියට ආර්ථික ප්‍රශ්න නැති මානසික ප්‍රශ්න නැති දැනුත් උපත්ති ගත්. නමුත් කොලයක් කැඩිච්ච චූටි අකුසල කර්මය අසිහියෙන් වෙච්ච චූටි අකුසල කර්මයේ විපාකය දීර්ඝ කාලයක් විඳලා විඳලා ඉඳලා මෙල්ලා මේ ජීවිතේ රජෙක් වෙලා ඉපදුනත් ස්වයං චින්තනයක් නැති රජෙක් වෙලා උප්පත්ති ගත්තා. ඒ කියන්නේ තනියම හිතලා යමක් කරන්න බැරි බුද්ධියෙන් අඩු රජෙක් වෙලා තමයි උප්පත්ති ගත්තේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන රාජකුමාරයාණෙනි ඔබට කර්ම විපාකේ මේ යමක් රජ වෙලත් යමක් වටහා ගැනීමේ ශක්තිය නැතුව ස්ථානෝචිත ප්‍රඥාවක් නැතුව උපදින්න හේතු උනේ මෙන්න මේ සසර අසහියෙන් වෙච්ච එක අකුසල කර්මික විපාකයක් ඇති. දැන් අපිට රට දිහා බලුවම රටේ ජනතාව දිහා බලුවම මේක ඉතාම පැහැදිලි. සමහරුන්ගේ ඇඟ 6 4 ඇඟක්. නමුත් මොළේ අඩුයි. මිනිස්සු දිහා බලුවොත් මිනිස්සු 100ක් අරගෙන අපි බලුවොත් දැනට ගලපෙන නුවණ යොදන්න පුළුවන් පුද්ගලෝ කීයෙන් කී දෙනාද ඉන්නේ? සමහරු කන්න දන්නේ නැහැ, හඳින්න දන්නේ නැහැ, තැනකට ගිහිල්ලා හැසිරෙන්න දන්නේ නැහැ, තැනකට ප්‍රබහ කරන්න දන්නේ නැහැ, හැමෝගෙම අපහාසයට නින්දාවට ලක් වෙනවා. ඒ මොකද පුද්ගලයාගේ වරද නෙමෙයි පුද්ගලයාගේ සාංසාරික අසිහියෙන් කටයුතු කරපු එකේ විපාකයක් හැටියට උපදින උපදින හැමතැනකම ස්ථානෝචිත ප්‍රඥාවක් නැතුව උපදින. බුදුරජාණන් වහන්සේ මෙන්න මේකෙන් මිදෙන්න ඉතාම වටිනා බණක් කියනවා. ඒරකපත්ත රාජකුමාරයාණෙනි මිනිසෙක් හැටියට ඉපදුනාට මදි. දුර්ලභව ලබන මනුෂ්‍යාත්මය තුළ දුක්ඛය සමුදය නිරෝධය මාර්ගය කියන චතුරාර්ය සත්‍ය දැනගන්න. මේක අවබෝධ කරගන්න. මේක අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න නම් පුංචි කාලේ ඉඳලා සම්‍යක් දෘෂ්ටියෙන් වැඩ කරන්න සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා ජීව සම්මා කම්මන්ත කියන මේන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රතිපදාවට අපි අවතීර්ණ වෙනවා. යම්කිසි පුද්ගලෙක් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිත පවත්වනවා නම් අවසානයේ තේකේ තියෙන සම්මා සති සම්මා සමාධි. එතකොට සම්මා සමාධියකින් සිත පවත්වන බුද්ධයාට කර්ම විපාක වලින් බේරෙන්න පුළුවන්. දුර්ලභව ලැබූ මනුෂ්‍යකම තුළ මනුෂ්‍යකමේ වටිනාකම තේරුම් ගන්න, මනුෂ්‍යකම හැදුවට මදි මනුෂ්‍යකම පවත්ව ගන්න, සිතා කරුණා මුදිතා උපේක්ඛා කියන සිත පවත්වන්න. යම්කිසි පුද්ගලයෙකු තුළ දුර්ලභව මනුෂ්‍යාත්මයක් ලබාගෙන ඒක පවත්වාගෙන සමාධිගත හිතකින් ජීවත් වෙනවා නම් ඒ සමාධිගත හිතක් තියෙන පුද්ගලයා තමයි ධර්ම ශ්‍රවණය කරන්න ඔළුවේ ඉඩක් තියෙන්නේ. දැන් කලබලකාරී පුද්ගලයාට බණ අහන්න බැහැ. රාගයෙන් පෙළෙන, ද්වේෂයෙන් පෙළෙන, මෝහයෙන් වැහිලා ඉන්න පුද්ගලයන්ට බණ අහන්න බැහැ. රාග රත් වෙලා, ද්වේෂය බර වෙලා, මෝහ පටලයට අහුවෙච්ච පුද්ගලයන්ට හොඳ දෙයක් හොඳ හැටියට තේරුම් ගන්න බෑ. ඒගොල්ලෝ පංචකාමයටම වශ වෙලා පස්කම් සැපයමයි හොයන්නේ. ඒ නිසා බුදු පියාණන් වහන්සේදා ඒරකපත්ත රාජකුමාරයාට දේශනා කරනවා, රාජකුමාරයාණෙනි උතුම් වූ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම් ගන්න. ඒ තේරුම් අරගෙන සම්මා සමාධියෙන් ජීවත් වෙන හිතක් හදාගන්න. මෙන්න මේ සම්මා සමාධියෙන් ජීවත් වෙනකොට සද්ධර්මාවබෝධය කරන්න පුළුවන්. ඒකෙන් පසුතැවෙන්නේ ධර්මාවබෝධයක් වෙන පුද්ගලයා හැම වෙලාවකම ජීවිතේ හොඳ නරක දෙක තෝරගන්න. හොඳ නරක දෙක තෝරාගෙන නරකෙන් වෙන් වෙලා හොඳ පමණක් ජීවිතේ පාවිච්චි කරන්න උත්සාහ ගන්න. ඒ සාරත්තරන් දෙමව්පියන් ඔබ බණ ඇහුවට මදි. අහන බණ ඔබේ මනසේ නැවත නැවත සිතන්න. සිතල එදිනෙදා ජීවිතයේදී අකුසලාරම්මණයකට සිතපත් නොකොට කුසලාරම්මණයකට සිතපත් කරගෙන මෙලොව සැනසෙන පරලොව සැනසෙන කෙලවර අමා මහ නිවනින් සැනසෙන ජීවිතයක් ගත කරන්නට අපේ රටේ සියලු රත්තරන් අම්මලා තාත්තලාටත් සරුණ පුතාලා දුවලටත් ආබාල පුංචි දරුවන්ටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඔබ ආදාන ආගමේ ආශිර්වාදය ඔබට ලැබේවා. ඔබට අපල උපද්‍රව දුරු වේවා. මාර්ග බාධක මඟහැරේවා. අතුරු අන්තරා සිහිනකින්වත් නොමවේ. ලැබූ ජීවිතේ ඉපදිලා පැවතිලා මැරිලා යන චූටි කාලය තුළදී අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ තනුව හිතමින් පතමින් ක්‍රියා කරමින් එදිනෙදා ඔබේ හිතේ ඇතිවන විෂම ලෝභය, විෂම රාගය, විෂම ද්වේෂය ප්‍රහීණ කරගෙන ඔබේ හිතේ සැනසෙල්ල නතු කරගෙන සමාධිගත හිතකින් ජීවිතය පවත්වලා දුලව ජයගෙන කෙලවර අමා මහ නිවනින් සැනසෙල්ල ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැමතුම නිවන් සුව සැනසේවා.